సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా పిన్వత్ని అద దేశనావే దాయకత్వ జనక అరుంధతి జీవక సిలుని తులని కిన పిన్వత్ మహాత్మ మహాత్మిన్ దరువన్ ప్రధాన పినుతున్ దాయకత్వ కిన కటేతు కరణు ఏ సేలు దినాగేమ జీవితవల్ట ధర్మావబోధే పినిస మీ కుసల్ ఉపకార వేవాయి అపి ప్రార్థనా కరణు పిన్వత్ని బుద్ధ శాసని ప్రధాన ఆరమున తమాయి కెనిక్వ మీ ప్రోడాకారి భవిన్ ముందవాగని బుద్ధ శాసని ప్రధాన అర్థయ దాందీమహో సిల్ రాకినేకట ఏకతు కరణికో ఏవాగే దేవాల్ నిమే ఏవా అపి మూలిక అర్థే వెన్వింగ్ గొడనగాగాన్న అతిరేక తత్వయన్ ఇకన అపి దాందీనేక అపి ప్రధానేక నిమే සිල් රකින්න එක ප්‍රධාන එක නෙමෙයි. ඒකේ බුද්ධ කාලෙත් සිල් තිබිලා තියෙනවනේ. දැන් අපිට තේරෙනවා බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොට ඒ මව මේ සිල් සමාදන් වෙලා හිටියලු. එනම් මේ පෙහෙවස් සමාදන් වෙනවා වගේ එකක්. ඒක හැම කාලෙම තිබිලා තියෙනු. දැන් පන්සිල් කියන්නේ බුදුරජාණන්සේගේ කියවීමක් නෙමෙයි. පන්සිල් කියලා එකක් බුදුරජාණන්සේ වදාළ එකක් නෙමෙයි. ඒක සමකාලීන ಭಾರತීය ඉගැන්වීම්වල තිබුණු එක්තරා විධිමත් ආචාර ධර්ම පද්ධති. ඒක පෙළ ගැස්වීම බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. ඒ පෙළ ගැස්වීම ඇතුලේ කාටවත් අයි නිවන් දකින්න එහෙම ලොකුවට බෑ. හැබැයි ඉතින් නිවන් දකින්න එක පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් තමන්ගේ ස්කන්ධයන්ගේ හැසිරීම කොහොමද, තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා ඒක දිහා බලලා ඕනනම් කෙනෙකුට අවබෝධය කරා යන්න බැරි නෑ. හැබැයි මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන ඉලක්කය ඔය වගේ මේ සීල ආචාර ධර්ම පද්ධතියකට ශ්‍රාවකයව එකතු කිරීම නෙමෙයි. ඒක අපේ ප්‍රධාන සාකච්ඡාව නෙමෙයි. ඒක අතිරේක සාකච්ඡා. එතකොට ඒවා සමකාලීන ಭಾರತීය ඉගැන්වීම් වල තිබ්බා. ඉතින් මේ මිනිස්සුන්ට ජීවත් වෙද්දී වැදගත් වෙනවා මිසක් ලෝකෝත්තර වීමට මේ ජීවම වැදගත් වෙනවා කියලා කියන්න බෑ. ප්‍රාණඝාතය නොකර හිටියාම මේ කෙනෙක්ගේ ජීවිතේ සුරක්ෂිත වීම මේ මහපොළ ඉපදිච්ච හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙන්න ඕනනේ. අනේ අයිතිය පරිසං වීමක් විතරයි තියෙන්නේ. අදින්නා දාන බේරමණී කියලා දෙවණියටේ ශික්ෂාපදී බුද්ධ ශාසනේ පෙළගස්වලා තියෙන්නේ මේ මහපොළේ ජීවත් වෙන මිනිසුන්ගේ අයිතිය සුරක්ෂිත වෙනා වගේ මේගොල්ලන්ගේ අයිති වාසිකම් කියලා කොටසක් තියෙනවා. භෞතික සම්පත් පරිසං වෙන්න ඕනේ නැත යා අභියෝගයට ලක් වෙනවනේ. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මව රකින්න දරුවෝ ඉන්නවා, පියා රකින්න දරුවෝ ඉන්නවා, බිරිඳ රකින්න ස්වාමිවරු ඉන්නවා, සහෝදරයෝ රකින්න සහෝදරයෝ ඉන්න මේ විදිහට ඇති වෙන සමාජය ඇතුලේ මේ සදාචාර සම්පන්නකම ඉතාම වැදගත් දෙයක්. ඒක උවමනා කරන නිසානේ හිම සිල්පදයක් තියෙන එක නිවන් දකින්න පුළුවන් වටම නෙමෙයි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මේ බොරු කියන්නේ මේකනේ මිනිසුන්ගේ මානව බැඳීම් ගොඩ නැගෙන ප්‍රධාන ආකෘතිය වචනනේ. ඒ කියන්නේ ඔබට මාව මුණ ගැහෙන වචන හරහානේ. ඒ සම්බන්ධතාව පවත්වන්න බෑනේ වචන නැත්තම්. විවාහය පවතින්නේ නැහැනේ බිරිඳ ස්වාමියන්ට කතා කරන්නේ නැහැ, ස්වාමියා බිරිඳට කතා කරන්නේ නැහැ. කිසිම ප්‍රතිචාරයක් නැති වැඩි කල් නැහැ. ඒ දීගේ දෙදරලා යනවනේ. අන්න එතකොට මේ මානව සම්බන්ධතා ගොඩ නැගෙන ප්‍රධාන මාධ්‍ය කියන එක ගැන ඉතා සංවේදීව ඒක පාවිච්චි කරන හැකියාව. මුසාවා සුරාමීරේ මජ්ජපමා දට්ටාන කියන්නේ මේ කෙනෙක්ගේ ජීවිතයේ තුළ මේ ඉන්න මට්ටමත් අවුල් නම් දැන් මේ ඉන්නෙත් මෝහයෙන් මුලා වෙලා නම් රසායනික සංවිතීන් වල ඇතිවෙන ඉතා උද්වේගකාරී වෙනස්කම් මත ඇතිවෙන අසාමාන්‍ය වෙනස්කම් වලට ගියොත් එයාට මේ මොහොතට එකතු වෙද්දී ටිකක් අවුල්නේ. මේ මොහොතට අවුල් වෙලා එකතු වුණාට පස්සේ යා මේ මොහොතේ සම්පූර්ණ ක්‍රියාවලියම අවුල් සහගතයිනේ. එයා නිසා ඉන්න අයටත් හානි කර වෙනවා. එයාගේ ජීවිතේන්ද්‍රිය රූපේ පැවැත්ම පිණිස බලපාන මේ ගතේ ක්‍රියාකාරීත්වයට අභියෝග කරලා, ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතේ පවා බිඳ වැටෙනවා. ඒක ඉතාම අවුල් ජාලයකට යනවා. අර ස්වභාවිකත්වයේ වේගින් බිඳ වැටෙන්න පටන් ගන්නවානේ. බුද්ධ ශාසනය පැහැදිලි කරන ප්‍රධාන අර්ථය ස්වභාවික වීම. ඒක උපරිමයට ගියාම රහත් වෙනවා. ස්වභාවික වෙලා 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 ඒක උපරිම තලයේ අරහත්ය. රහතන් වහන්සේ පුදුම තරම් ස්වභාවිකයි. ඒක නිකම් ඒ කියන්නේ මේ පුදුම කරුණ දැන් අභිධම් බුද්ධත්වයේ වගේ පුදුම කරුණාවක් නේ. ඒක මහා කරුණාව කියලා නේ කියන්නේ. ඒක පුදුම ප්‍රඥාවක් නේ. ඒක ඒ කියන්නේ පුදුම පරාර්ථ චර්යාවක්. මේක පුදුම දෙයක් නේ ඇත්තටම. දැන් කොස් ගහක ගෙඩි හැදෙන්නේ ආයේ කොස් ගහට උදව්වකට නෙමෙයි. බලන්නකෝ මිනිස්සු ওই කොස් ගහේ පොලොස් කාලෙත් කනවා. ඊට පස්සේ කොස් ගෙඩි හැදුනාම ඕක මෝරාගෙන එනකොටත් කනවා. ඊට පස්සේ කොස් ඇටත් කනවා. කොසොලින් තම්බල වෙනම කනවා. ඊට පස්සේ කොසොලින් දැන් පිටිත් තියෙනවා. ඒ ඔක්කොම කරලා කොස් ගහේ අතුත් කපලා දානවා. නමුත් පළදරණ එක නවතින්නේ. ඒක ස්වභාවික රිද්මයේ ආකෘතියක් නේද පරාර්ථ චර්යා. ඒ කියන්නේ කොස් ගහට කොස් ගෙඩි වලින් වැඩන්නේ. එතකොට මේ ස්වභාවික රිද්මයට ආවේනික දෙයක් තමයි මොකක්ද? පරාර්ථ චර්යා. අර බුද්ධ ශාසනයේ ස්වභාවිකත් උපරිමයට ගියා. කවදාවත් ඒ කියන්නේ යාට ඒ ස්වභාව ධර්මයේ රිද්මය තමයි බාහිර ලෝකයේ தত্ত্বය අදාළ නැහැ. ඇතුළාන්තයේ தত্ত্বය විතරක් අදාළ වගේ එකක් තියෙනවා. ඒකනේ ගස් වලට පොළු ගැහුවත් ගල් ගැහුවත් ගහ කපල දැම්මත් ආය ආය ඵල දරනවා. ආය ආය ඵල දරනවා. ඒක ස්වභාවික රිද්මයක් නේ. හරිම ස්වභාවිකයි. ඒ කියන්නේ ඒ ලෝක ස්වභාවය, ඒ කියන්නේ බාහිර ස්වභාවයට හැම තියෙන්න දීලා අර ස්වභාවික රිද්මයට අදාළ தত্ত্বය විතරක් නැවතිලා ඉන්නවා. එතකොට දැන් ඔක මේ එක කතාවක තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ළමක් මේ එක්තරා වෙලාවක මේ ඒ කකුලුවෙක්ව මේ අයින් කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන හැම වෙලාවකම එයා ඒ ස්වාමීන් වහන්සේට පහර දෙනවා. එතකොට අර කෙනෙක් අහනවා දැන් ඔබ වහන්සේට මෙච්චර දෂ්ට කරද්දිත් ඇයි අයින් කරන්න හදන්නේ? එතකොට උන්වහන්සේ කියනවා මේ දෂ්ට කරන එක එයාගේ ස්වභාවය. එයාව ආරක්ෂා කරන්න දරන උත්සාහය මගේ ස්වභාවය කියලා. ඒ කියන්නේ තමයි බාහිර ස්වභාවයේ කෙබඳු ස්වභාවයක් වුණත් තමන්ගේ සම්මතයට හානි නොවන ආකාරයට අභ්‍යන්තරික තත්ත්වයේ ප්‍රවේශම් කර ගැනීම තමයි ස්වභාවික රිද්මය. ඒ රිද්මයට එකතු වුණාම කවදාවත් අමාරු වෙටින්නේ. දැන් ඔයාලා හිතාගෙන ඉන්නව නෑ ස්වභාවික රිද්මයට ඉඩ දීලා ඉන්න බෑ. මම මට ඕන විදිහට මේක කලමනාකරණය කරන්න ඕන, මම වෙනස් වෙන්න ඕන කියලා ඔයගොල්ලෝ අතිරේකව වෙනස් වෙන්න දරන උත්සාහයම එකක් පීඩාකාරී. උත්සාහය පීඩාකාරී එකක්. දෙවැනි කාරණේ තමයි මේ පීඩාව ඇතුලේ ඔබට ඔබරි හිතන තරම් වෙනස් කරගන්න බැරි එක. ඒක දෙවැනි සාධකය. ඒ කියන්නේ වෙනස් කරන්න දන උත්සාහයම පීඩාකාරී. දැන් ලෝකේ නිවැරදි කරන්න හදන මිනිහෙක් පුදුම අමාරුවෙන් ඉන්නේ. දැන් මේ ලංකාවේ ඉන්න ඕන්න ලංකාවේ කොටසක් ඉන්නවා හැම වෙලාවෙම මේ එළවලු කන එක ගැන කතා කරගෙන ඉන්නවා කණ්ඩායම. ඒගොල්ලෝ වෙජිටේරියන් වෙන එක ගැන තමයි කතා කරන්නේ. පුදුම තරහකින් බලන්නකෝ ඒගොල්ලන්ගේ වැඩසටහන. ආඳුලටත් බනිනවා. මේක හරි කේන්තියගෙන. එයාලා නිරේට යන්නේ මස් කන්න නැති නිසා නෙමෙයි ওই කේන්තියට. ඔය ලංකාවේ වෙජිටේරියන් වෙච්ච මිනිස්සු බලන්නකෝ. හරි පුපුර පුපුර ඉන්නේ. ඒ කියන්නේ වෙන පුපුරන්න ඕනේ මේ වෙන ළඟ ඉන්න කෙනාගේ පිඟාන දිහා බලන එකම කොච්චර කැතයිද බලන්න. අපි එහෙම බලන්නේ නැහැ නේ වෙන කෙනෙක්ගේ පිඟාන දිහා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ප්‍රශස්ත බව ළඟ ඉන්න කෙනාගේ පාත්‍රයේ දිහා අපි බලන්නේ. මෙලඟ ඉන්න කෙනා ඒ කියන දැන් හිතන්නකො මට සැකයි කියලා ආහාර ගැන. දැන් මට මොන හරි ආහාරයක් ගැන නිකන් සැක සංකාවක් උපදිනවා. ඒක මම ළඟ ඉන්න කෙනාට කියන්නේ. ඒ විතර දියුණුයි බුද්ධ ශාසනය. ඇයි එයාටත් ඒ සැකේ බෝ වෙනවනේ? ඒක එයාට කියන්නේ. මං ඒක වර්ජනය කළත් ඒක එයාට කියන්නේ නැහැ. ඒ කියන්නේ මං කියන්නේ ජීවිත තර්ජනයක් තියෙන කෑම ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් උදාහරණයක් විදියට අපි හිතමුක මොනවා හරි බුදුරජාන් වහන්සේ වදාළ අකැප භෝජනයක් තියෙනවා. කැප නැති භෝජනයක්. එතකොට මට දැනෙනවා ඒක කැප නැහැ කියලා ධර්ම විනීම් බැලුවාම. ඒක මට හොඳටම පේනවා දැන් කෙනෙක් කැප නැති භෝජනයක් කියලා. ඒක මට සැක සංකා උපදිනවා කැප නැති වෙන්න පුළුවන් වගේ සැක. මෙයාට කියන්නේ නැහැ ළඟ ඉන්න කෙනාට. මේ ඔයා මේක වලඳන්න එපා එහෙම කියන්නේ. හරි දියුණු එකක් බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ නිතරම කතා කරන්නේ ස්වභාවික වීම ගැන. හැම වෙලාවකම කතා කරන්නේ කොහොමද ස්වභාවික. එතකොට මේ ස්වභාවිකත්වයේ උපරිම තලයට යන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. උපරිම තලයට කියන්නේ අරහත්ත්වය කියන. මේ උපරිම අවකාශයේදී තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. මේ ස්වභාවිකත්වයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි පරාර්ථ චර්යාව. මේ චර්යාව ඇතුළේ ඉන්නකම් කවදාවත් අමාරු වෙනද ඔයාල හිතනවනේද ඔයාල අමාරු වෙට ඒක වෙලාවක් කියලා. ස්වභාවික වෙලා බලන්නකෝ අමාරු වැටින්නේ. තව ඔයගොල්ලොන්ට තේදෙනවා මම මේ මේ විදියට මගේ රැස් කිරීම මගේ ජීවන චර්යාවේ මාව පරිස්සම් කරන්න දරන උත්සාහය. ඒ කියන්නේ ස්වභාවික රිද්මේ Tamanව පරිස්සම් කරන්න දරන උත්සාහයක් නැහැ ඇත්තටම. ඇයි මොකද ස්වභාවික රිද්මේ එක රිද්මයනුකූලව ගලාගෙන යන එක පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න නඩත්තු කරන්න මොකක්වත් නැහැ. සතර මා ධාතු උපකාරය ඇතුව පවතින රිද්මයක් තියෙනවා. ඒකයි නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒකට උවමනා සාක්ෂි තියෙනවා. පසේ සාරේ ඉඳන් ගහකනම් පසේ සාරේ වුණ වතුර. ඒක ස්වභාවික රිද්මේ ඇතුළේ මේක වෙනවා. ආය වැස්ස ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒක කාලානුරූපීව වර්ෂාපතනෙ පතිත වෙලා පසේ සාරේ ගසට උරා ගන්න රිද්මයක් තියෙනවා. ඒ රිද්මේ ඇතුළේම නැවත නැවත අලුත් වීමක් තියෙනවා ගහේ. යන් බුදුරජාණන් ශ්‍රාවක හැම වෙලාවෙම අලුත් වෙන්න ඕන. ගසක් අලුත් වෙනවනේ. ඒ අලුත් වීම ඇතුලේ මේ බාහිර ලෝකයා පීඩාවට පත් වෙනවා. දැන් ගහක කොළ වැටෙන එක අපිට පීඩාව. මොන කරදරයක්ද දන්නේ උදේත් අතු ගෑව දවල්ටත් අතු ගන්න වෙලා නැහැ. ඉතින් ඒ ගසේ අලුත් වීම. මේ ගස අලුත් වෙන මේ ස්වභාවික රිද්මේ අයිති දෙයක් නේද? ආය හටගෙන ආය බිඳිලා යන එක ආය හටගන්න එක ඒක රිද්මය නේද කියලා එයා ඒක බැලුවොත් එමේ. ඒතකොට දැන් ඒ කොළ වැටීම ඇතුලේම ගස උත්සාහ කරන්නේ මේ කොළ වැටෙන එක ඇතුළේම රිද්මය තමයි පැවැත්මට ජවය ගන්නෙ. ඒ කියන්නේ මේ කොළමනේ පසට සාරය වෙන්නේ. මේ කොළවලම තමයි පසට සාරයක් එකතු කරන්නේ. මේක තමයි රෝප ස්වභාවික පින්වත් නෙවෙයි ගස් දිහා බලාගෙන ඉන්නකොට නිවන් දකින්න. ගස් දිහා අනී ගස් දිහා නෙමෙයි පින්වත් මේ හැම තැනකම නිවන් දකින්න පුළුවන්. දක්ෂ කෙනාට මේ නිවන කියන්නේ මේ පොත පෙරලා ගන්න ඕන එකක් එහෙම නෙමෙයි. පොත්වල තියෙන්නේ සත්‍ය අවබෝධය කරා යන්නේ කොහොමද කියන එකට මූලික දත්ත විශ්ලේෂණයක් කරනවා. මූලික தත්ත්ව දසිතේ ක්‍රියා සිතේ ඒක සිතේ ස්වභාවය තේරුම් ගන්න ප්‍රඥාණිය ඕන. සිතේ ක්‍රියාකාරීත්වය තේරුම් සිතේ ස්වභාවය තේරුම් ප්‍රඥාව ඕන. මේ මොහොතේ සිත හැසිරෙන විදිය දකින්න යෝනිසෝ මනසිකාරය ඕන. අන්න ඉලක්කෙට කියනවා. සිද්ධාන්ත ටික ඉලක්කෙට කියනවා. එතකොට සිතේ ඒකාග්‍රතාවේ නැතුව මේක දකින්න බෑ. සිතේ ඒකාග්‍රතාවේ සමාධිය ඕන. සිතේ ඒකාග්‍රතාවයට බලපෑම් කරන්නේ සිත ආරම්මන ග්‍රාහී බව. ඒ අරමුණු පස්සේ සිත දුවන එක නවත් ගන්න සීලය ඕන. කියන සිද්ධාන්තමය විග්‍රහයක් කරනවා. ඒ සිද්ධාන්ත ටික ලංකා මිනිසු කටපාඩම් කරනවා. ඊට පස්සේ පිරිත් කියනවා ලංකාවේ අය. ලංකා මිනිසු ඒ සිද්ධාන්ත ටික හොඳට කටපාඩම් කරලා ඒක කියව කියව ඉන්නවා. ඒ සිද්ධාන්තමය සාක්ෂි ටික උවමනා කරන්නේ Tamanගේ ස්වභාවය පිළිබඳ අවබෝධ කර ගැනීම පිණිසයි. ඒ නිසා මම ඔබට ඉතා මෛත්‍රියෙන් යෝජනා කරනවා මේ වයසක අම්මලාට පවා මේ තරුණ දරුවන්ට පුළුවන් තරම් ස්වභාවික වෙන්න. බුද්ධ ශාසනයේ ප්‍රධාන ඉලක්කය දාන්තල් දෙනා රෝමියෝනිම. අපිට බුද්ධ ශාසනී නාමයෙන් ද බුදුරජාණන් සම්බන්ධ ඉතා විශේෂ අවකාශයක් නේ අපිට මේ යන්නේ. මේ යන්නේ වෙසක් දිනනේ. ඒතර ලංකාවේ මිනිසුන්ට වෙසක් කියලා මතක් වෙනකොට මතක් වෙන්නේ මොනවද? කඩල දිනේවා, මඤ්ඤොක්ක දිනේවා. දැන් මම පහුගිය කාලේ දඹුල්ලේ ඉඳලා බණ ඉවරලා එනවා. දැන් මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ඉවරලා මම කොළඹට එනවා. පින්වත්නි මේ තැන් තැන් වල හරිම උද්වේගකාරී සංගීත ඇහෙනවා. මේ බුදුරජාණන් පහළ වෙච්ච දවස ආන ලංකාවේ විසක් දවසේ දාන්සල් ටික තහනම් කරලා දාන්න ඕනේ. එච්චරට මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ අර්ථයවත් මතක නැහැ. බයික් වල නැගලා ඉතාම උද්වේගකාරී මහා පිරිහිච්ච ගතියක් තිබ්බ. ලංකාවේ බුද්ධ ශාසනේ මේ ගානට හරි තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මේ ගානට හරි යන්තම් බේරිලා තියෙන එක ගැන අපි තායින මේ බුද්ධ ශාසනේ විනාශ වෙන්නේ පැවිදියා නිසා කියලා. සමහර පැවිදිචාර්යද අනේ පින්නොත් ගිහියොන්ගේ ජීවිතය ඇතුලේ ආර්ය අෂ්ටාංග මාර්ගයවත් නැහැ. මේ සමහර ගිහියෝ ඉන්නවා තිසරණේ නැහැ. එතකොට තිසරණේ නැති බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් ඉන්න විදිහක් නැහැ. මේ මන් දැක්ක මම නිකන් මගේ මේ වාහනේ මේ විදුර ටික පාත් කරලා නිකන් අහගෙන ඉතින් හරි වේගවත් සංගීත දන්දල්වල. ඒ කියන්නේ ඊට පස්සේ ඒ වගේ පෝලිං වල ඉන්නවා ජීවිතේට කාලා නැහැ වගේ. පෝලිම හිටගෙන ඉන්නවා, අවු හිටගෙන ඉන්නවා. මං කියන්නේ මිනිස්සු වෙන ආස්වාදයක් කෙව්වට කමක් නෑ. හැබැයි ඒකට වෙසක් දවස් ඉතින් පස්සේ දන්සල් දී ගන්න පුළුවන්. මේකෙන් කියන්නේ දන්සල් දෙන්න හොඳ නෑ ඒව නෙමෙයි. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් හෘද සාක්ෂි ආර්ය ශ්‍රාංග මාර්ගයව දකින්න බැරි නම් ඒ බඳු ශ්‍රාවකත්වයකට මේ බුද්ධ ශාසනය ඉච්චර උරොත්තු දෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අනුව දවස ගෙවා ගන්නවත් බැරි නම් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්. ඒ කියන්නේ අවුරුද්දට එක දවසක් ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුව ඉන්න බැරි නම් ඒ ඉන්නවා කියලා කියන්නේ මොකුත් අර අලුතෙන් සමාදන් වෙන එකක්ම නෙමෙයි. තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය දකිනෝ. ඒක සම්මා දිට්ඨිය. සිතේ ක්‍රියාකාරීත්වය දකිනෝ. ඒ සිතේ ක්‍රියාකාරීත්වය දකින නිසා ඒ සිත තුළ එතකොට ක්‍රියාකාරීත්වය තුළ යාට පේනවා මේ සිත වේගින් බිඳිලා යන බව. ඒ වේගින් බිඳිලා යන නිසා කවර ආකාරයක සිතුවිලියාවත් එයා අමාරු වැටෙන්නෙත් නැතුව ලෝකේ අමාරු වැටෙන්නෙත් නැති මට්ටමේ සිතුවිලි ටිකක් එක්ක සිත පවත්වන්න යා උත්සාහ කරනවා මේ මොහොතේ. ආයි රැට නෙමෙයි. ඒ කියන්නේ මේ මොහොතේ යා සිතුවිලි ගැන හරි පරිස්සම් සම්මා සංකප්ප. ඒ සිතුවිලි තමයි වචන විදියට එළියට එන්නේ. දැන් මම මේ කතා කරන්නේ මගේ සිතුවිලි. ඒ කියන්නේ මගේ මේ මොහොතේ තියෙන සිතුවිලි තමයි මේ වචන විදියට එළියට එන්නේ. එතකොට මම මේ වචන විදියට එළියට එන සිතුවිලි ගැන අතිශය සංවේදී වෙනවා. සිතුවිලි ගැන ප්‍රවේශමක් හදා ගන්න. එතකොට මේ ප්‍රවේශම් සහගතකම මට හරි උදව්වක්. එතකොට මේ සිතුවිලි ගැන ප්‍රවේශම් වෙනවා. මේ සිතුවිලි වචන විදියට පෙරලනකොට ඒක ගැනත් මම හරි පරිස්සම්. ඒ කියන්නේ ලෝකයාව පෙළන්නේ නැති විදියට මමත් අමාරු හැටින් නැති විදියට සමහර බොරු කියනවා. මම අමාරු වැටෙනෝනේ. ඕක අහුවෙච්ච ගම ඉතින් මාම අමාරු යටින්නෙත් නැති විදියට ලෝකේ අමාරු දාන්නෙත් නැති විදියට පරිස්සමට කතා කරනවා. ඒ පරිස්සමට කතා කරනවා කියන්නේ මේ බොම නලවල කතා කරන අනේ පින්වත්නි කියලා කතා කරන කෙනෙම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න. සමහර වෙලාවට බොම මේ දැඩි විදියට කතා කරලා තියෙනවා. දැන් සමහර සංඝ පිරිසදීම කියලා තන මෙහි ඉඳිපා හිට පුදිහාට මෙයන් කියලා යවලා තියෙනවා. ඇයි මෙහි ආවේ මාළු අල්ලන තැනක වගේ ඇයි කෑ ගහන්නේ? කරුණාකරලා හිටපු දිහාට මෙයන්ද කියලා එළවගෙනක් තියෙනවා. එතකොට ඒ කියන්නේ සම්මා වාචා නෑ නෙමෙයි. ඒක ඇතුලේ තියෙන ඇත්තම කරුණාවමයි. ඒ සංගය නිවැරදි කරන්න පාවිච්චි කරන උපාය මාර්ගය මේක. සම්මා වාචා. ඊට පස්සේ සම්මා කම්මන්ත ආජීව කියන්නේ මේ මොහොතේ තමන්ගේ කායික චර්යාවන් පිළිබඳ අතිශය සංවේදී වෙනවා. ඒ සංවේදීකමත් එක ඉන්නවා මේ වෙලාවේ ඉන්නවා අය. එතකොට මේ වෙලාවේ යාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව පහක්ම තියෙනවා. ආයෙත් යා එහෙම ඒ පහම තියෙන ගමන් වැඩ කරන ගමන් යා සිත හැසිරෙන විදිහ දිහා පොඩ්ඩක් බලන්න. ආයෙ සිත හැසිරෙන විදිහ දැන් මේ වෙලාවේ කොහොමද හැසිරෙන්නේ කියලා මේ වෙලාවෙම බලන්න පුරුදු වෙන්න. මේ වෙලාවේ කොහොමද දැන් මගේ හිත හැසිරෙන්නේ? දැන් අපි ලෝකෙ දිහානේ බලන්නේ. මේ වෙලාවේ කොහමද මගේ සිත හැසිරෙන්නේ කියලා මේ වෙලාවේ බලන්න පටන් ගන්නවා. ඒකට තමයි සම්මා සතිය කියන්නේ. එයා මේ වැඩ කරන ගමන් මගේ හිත දැන් කොහමද හැසිරෙන්නේ කියලා හිත දිහා බලනවා. මගේ ගත කොහමද? මගේ අහුස්ම වැඩ කරන්නේ කොහමද කියලා බලන. ඒක තමයි සතිය. ඒ සූත්‍රම දිහා බලන. ඒකනේ කායනුපස්සනාව කියලා තියෙනවා. කාය සත්‍ය සතර සතිපට්ඨානේ කායනුපස්සනාව ආනාපාන සතිය කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඇත්තම සතර සතිය කියලා කියන්නේ Tamange ගතේ සහ සිතේ හැසිරීම දෙසිත සමීපව නිරීක්ෂණය කරනවා. ඒ සමීපව දැන් නිරීක්ෂණය කරන්නේ මේ සම්මා සතිය කියන එක ඉස්සරහට කරන්න කන්නේ මේ. සමහර අය ධර්මී දියුණු කරන්න ිතන්නේ දැන් මං හිතානින් ඉන්නේ හාඳුනේ ධර්මී දියුණු කරන්න මගේ දරුවන්ගෙන් වැඩ ටික ඉවර වෙලා මං හිතාන ඉන්නවා කියලා කියනවා. ඉතින් යාට හිතාගෙන හිටියට කවදාවත් ඔක කරන්න බෑයි. එයා දරුවෝ නලවල ඉවර වෙච්ච ගමන් එයාට මුණුබුරු නලවන්න. එයාට ආයේ ඉස්සරහට බලන්න පින්වත්නි මේ වයසටම ගිය අයගේ පව වැඩිච්ච ධර්මයක් නේ. ඕගොල්ලෝ අමනාප වුණාට මට කරන්න දෙයක් නෑ. චිත්ත සමාධියවත් නෑ. මිනිත්තු 10ක් හිත එකඟ කරගෙන ඉන්න කියන්නේ නිදි කිරා වැටෙනවා. ඇයි? දියුණු කරලා නෑ ධර්මය. ඒ කියන්නේ මේක කාලයක් ප්‍රැක්ටිස් කරන්න. කාලයක් පුරුදු කරනකොට තමයි මේ ධර්ම ස්වභාවය තමා තුල පිහිටන්නේ. අපි කියන්නේ පුරුදු කරනවා කියන්නේ. පුරුදු නැති. එතකොට ඒක කාලේ පුරුදු ඒක අපි හිතා ඉන්නවනේ පස්සේ කරන්නම් කියලා හිතා ඉන්නවා. පස්සේ කරන්නේ කොහෙද? පස්සේ ඔයාලට හම්බෙන්නේ මරණය. අය ධර්මයේ දිනු කරන්න පරිච්ඡේදයක් නෙමෙයි හම්බෙන්නේ. දැන් ඔයාලා පස්සේ දිනු කරන්න කියලා හිතා ඉන්නකොට පසු කාලීනව ඔබට හම්බ වෙන්නේ මරණය. පසු කාලීනව ධර්මයක් දිනු. ඉතින් එතකොට මේ වෙලාවේ ඔගතේ ක්‍රියාකාරීත්වය සහ සිතේ ක්‍රියාකාරීත්වය දැස මේ වෙලාවේ කොහොමද? දැන් ඔෆිස් එකේ වැඩ කරද්දි මගේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඒක බලද්දී පොඩ්ඩක් විනාඩියක් දෙකක්. ඒ කියන්නේ ඔෆිස් එකේදී විනාඩි දෙකක් තුනක් නිකන් හිත හැසිරෙන විදිය බැලුවා කියලා මහා ලොකු පාඩුවක් වෙන්නේ නැහැ නේ. මොකද පාඩුවක් වෙනවා නම් දැන් හොඳටම වෙලයි තියෙන්නේ. ඇයි? මිනිසුන්ට ඔෆිස් වල වැඩ වලට වඩා ෆෝන් එකේ වැඩ වැඩිනේ. මිනිසුන්ගේ මානව සංවේදිකම නැහැ. ඒ කියන්නේ පොඩි විවේකයක් හම්බුන ගමන් අතර ගන්නවා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒකට වඩා ලෝකයක් නැහැ. ලෝකෙට මේ යථාභූත ඥානය වගේ එකක් නැත්තේ ලෝකේ අසාර්ථක තැනකිනු පොඩි තිරයකින් තමයි ආ ලෝකෙ දකින්න උත්සාහ කරන්නේ. ලෝකේ ප්‍රඥාවෙන් තමයි දකින්න. එතකොටයි සංසිඳීමේ පොඩි තිරයකින් ලෝකෙ කියවන්න බෑ. පුංචි තිරයකින් කොහොමද ලෝකෙ කියවන්නේ? පුංචි තිරයකින් ලෝකෙ කියවන්න පුළුවන් පින්වත්නි, එයා තුල දරපු ධර්මයක් තියෙනවනේ, ඥාන සම්ප්‍රයුක්තකමක් තියෙනවා. එයා තුල පළල් පරිචයක් තියෙනවා. අපේ පළල් පරිචයකුත් නැහැ. ධර්මයේ දරලා නැහැ. මේ තාක්ෂණික ලෝකෙ මත යැපෙන්නේ. එතකොට එයාව අවුල් වෙලා යනවා. අද බලන්න මේ මට හරියට පණිවිඩෙනවා. ගොඩාක් විෂාදේ වගේ තත්ත්වයන්ගෙන් පෙළෙනවා තරුණ අය. හරියට පණිවිඩෙනවනේ. ඔය විෂාදේ වගේ තත්ත්වයන්ගෙන් හරියට පෙළෙන දැන් මේ කාලේ හරියට හම්බෙලා. ඇයි ඒ? ඒගොල්ලොත් පළල් චින්තනයකට අදාළ මානසික ස්වභාවයක් නැහැ. ඒක ඉන්නේ ධර්මයක් දරන්න ඕනේ. ධර්මින් තමයි එක එක විදිහට බලන්න උගන්නන්නේ. අපිට එක එක විදිහට බලන්න බෑ. මේ වෙලාවේ එක පාරණම් ප්‍රතිචාර දක්වනවා. ඒකනේ මිනිසුන් කතා කරද්දී අය දෙවරක් හිතන්නේ. පාරේ බලන්න. ඊට පස්සේ අමාරු වැටුණාට පස්සේ තමයි අනී මට මොකද්ද උනේ කියලා හිතන්නේ. දෙපාරක් හිතන්න බෑ. බුද්ධ ශාසනයේ සිය පාරක් හිතන විදිය පෙන්වන්න. එක එක විදියට හිතන්න ගන්න. දැන් නේ බලන්නකෝ සමහරලාට වාහනේ ඇක්සිඩන්ට් එකක් වුණාම පින්වත්නි මේ සමහරලාට මේ එන්නේ එළියේ ඉන්න අය. ඇයි? ඒ හැම වෙලාවෙම ගිනි තියාගෙන ඉන්නේ ඒගොල්ලෝ. ගිනි තියාගෙන සමහරලාට ඒ වාහන දෙකේ අය දෙන්න කතා කරගෙන විසඳ ගන්න ලෑස්ති. ගිනි තියන්නේ එළියෙන් කට්ටි වටේ ඉන්න අය. ඒ අය තමයි එන්නේ. ඉතින් ඒ වුණාට අපි බණ අහන්න ආවම හරි උපශාන්තයි. පින්නත් මේ උපශාන්ත බව ධර්මශාලාව විතරක් නෙමෙයි තියෙන්නේ. ඔවට මට හොඳ දෙයක් වුණා. මේ මෑත කාලේ මම වාහනේ යනකොට ඔය කොට්ටාව පැත්තේ යනකොට ඉතින් අර වාහන වේගයෙන් ඇවිල්ලා මේ ඉතින් අර එකපාර මේ වාහනේ බ්‍රේක් කරන්න සිද්ධ වුණා කහයිරේදී අපේ රියදුරු මහත්තයාට. එතකොට මේ මම හොඳටම දන්න උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා වාහනේට ගැහුවානේ. මම රියදුරු පාත් කරන්න නැතුව එයා හැසිරෙන විදිය බලාන හිටියා. මත් දෙක එකතු කරගෙන ඉන්නේ අපි ඉස්සරහා. එයා දන්නේ මම ඇතුළේ ඉන්න බව. එයාට තේරෙන්නේ නැහැ මම පිටිපස්සේ සීට් එකේ විවේකයෙන් වඩිනකොට මේ උපාසකම්ම පස්සෙන් ආවා කුඩෙත් අරගෙන. එයාට කිසිම හානියක් වුනේත් නැහැ. ප්‍රශ්නෙකුත් නැහැ මොකක්වත්. ඇඟේ ගෑවුනේවත් නැහැ. ඉතින් අර වාහන ගොඩාක් වාහන පාලංකාවේ පාරවල් ගැන කියන්න ඕනේ නැහැ. වාහන තදබදේ. එතකොට එක පාරටම මොකක් හරි නිසා සමහර වෙලාවට රියදුරාගේ වරදක් වෙන්න ඇති. මම ඔය රියදුරුන්ගේ කතා මුකුත් දාන්නේ නැහැ. මම පිවිවේකෙන් යන කෙනෙක් පිටිපස්සට වෙලා. එතකොට ඒ මනුස්සත් වැරදි ඇති සමාන. හැබැයි ඉතින් ඒ කාන්තාවට මොකුත් උන්නේ නැහැ නේ. වැදුනේවත් නැහැ. ගේවත් ගෑවුනේ නැහැ. එයා පිටිපස්සෙන් ආව මීටර 100ක් විතර. වාහනේ හිමීටනේ යන්නේ. එතකොට ගොඩාක් තදබදේ තියෙද්දි මෙයාවා මේ වාහනේ පස්සෙන් ඇවිල්ලා අර ග්ලාස් එකට හයියෙන් ගැහුවා කුඩේ. මම බැලුවා මෙයා මේ මං ඉස්සරහ අපි ඉස්සරහ මේ අදරෑට සෝවන් වෙන්න වගේ ඉන්නේ. මේ දැන් නිකලෙස් වෙලා පිරුණම් පායි වගේ ඉන්නේ. එහෙනම් අපිට තේරෙනවා මිනිසු හරි ප්‍රෝඩාකාරී ජාතිය. මිනිසුන්ට ඇතුළට ධර්මී නැත්තේ මිනිසුන්ගේ අර ඔකට ධර්මී කියන්නේ මායාකාරී බව. ඒ මායාකාරී බව තියෙනුනේ දෙයට ධර්මී අල්ලන්න බෑ. ඒකට ධර්මීට අසටෝ අමායාවි. බුදුරජාණන් ලස්සන දෙයක් කියනවා. මහණෙනි මට අද කෛරාටික නැති මායාකාරී නැති මිනිසු මුණ ගැහෙනවා නම් හොඳයි. ඇයි බුදු කෙනෙක් බණ කිව්වත් මායාකාරී මිනිහෙකුගේ ඇතුළට ධර්මිය යන්නේ. බලන්න හැමදාමත් උදේ කාලේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය නැගිටලා ඊට පස්සේ බුද්ධ අධිෂ්ඨානයක් කරනවලු. අසටෝ අමයි කෛරාටික නැති මායාකාරී නැති මිනිස්සු මුණ ගැහෙනවා නම් හොඳයි. ඒකෙන් මම අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණ කිව්වත් මායාව තියෙනව නේද? එයාට ධර්මිය ගන්න බෑ. හරීම ධර්මී ඉස්සර පුළුවන් තරම් අවංක වෙන්න. මොන මට්ටමේ කෙලෙස් තිබ්බත් කමක් නෑ. ධර්මී ඉස්සර එක ප්‍රකට කරන්න. ධර්මී කවදාවත් ගරහන්නේ නෑ. අන්තිම පිරිහිච්ච මිනිහෙකුට දොරවහන්නේ නෑනේ ධර්මී. මේ වාට බෑ මේ පැත්තේ ඉන්න ආවොත් බලා ගන්න කියලා. ඒ මේ පන්සල් වල හාඳුරුළු කියන කතාවනේ. මේ මෙහෙ ඉන්න ඕන සුදු ඇඳගෙන ඉන්න ඕන බලාගෙන සුදු ඇඳ එහෙම නැත්තම් කියලා. පින්වත්නි, බුද්ධ ශාසනයේ සුදු රෙදි ඇඳන එකක් නෙමෙයි. සංස්කෘතික ධාරාවේ සුදු වඳින මිනිස්සු ඉන්නවා එච්චරයි. ඒක 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 සංස්කෘත සන්දර්භගත ඇත්තක්. සන්දර්භගත සාකච්ඡාව. මේ සන්දර්භය චීනෙට ගිහින් සුදු ඇඳොත් මිනිස්සු චීන කියන්නේ අපිරිසුදු මිනිස්සු සුදු වඳින්නේ කියලා. ඔයාලා කොහොමද ලංකාවේ උපාසකම්ලා චීනෙට ගියොත් එහෙම. ඒක චීන උපසංස්කෘතියක් තියෙනවා. කළු වහගන්නයි ඔය සුදු වඳින්නේ කියලා. ඒක අර තියෙන ප්‍රචණ්ඩ මිනිස්සු ඉන්නේ. ලංකාවේ උනත් ඉන්නවනේ ප්‍රචණ්ඩ මිනිස්සු නිකන් අර පාතාලේ වගේ අය. ඒගොල්ලෝ වෙනම හැඩයක් තියෙනවා නේද? මම කියන්නේ එළිය හැඩෙන් හොයන්න බෑ. නමුත් ඒගොල්ලෝ එහෙම හැඩයක් නඩත්තු කරනවානේ. සමහරවිට ඒ නඩත්තු නැත්නම් ඒගොල්ලෝ වැඩ හම්බෙන්නෙත් නැතුව ඇති. දැන් හිතන්නකෝ පාතාලේ වගේ මිනිස්සෙක් ශාන්තුවරයෙක් වගේ යනවා. එයාට වැඩ හම්බෙන්නේ නැහැ. එයාට වැඩ හම්බෙන්නේ ඒකට අදාළ තත්ත්වයක් නඩත්තු කළොත්. ඒ සියලු නඩත්තු කිරීම සංස්කෘතිකයි. ඒ සංස්කෘතික නඩත්තු කිරීම ඇතුලේ අපට වෙච්ච මහ විශාල යහපතක් නේ. කිවිය වෙච්ච දේ තමයි දාන්සල් දෙන වගේ පොඩි කෑලි ටිකක්. කොඩි දාන එක බෞද්ධ මේ පොයට ඊට පස්සේ හතරවටේ ඩිස්පීකර් බඳලා ඉවරලා සද්දෙට මොනව හරි දාලා තියෙන එක. ලවු ස්පීකර් බඳින්න. ඕනෝව තමයි අපිට තියෙන්නේ. ඒවිට වඩා අපි අපේ සිතේ ඒකාග්‍රතාවය පිණිස සිතේ ස්වභාවය විමසා බලන විදිය ගැන ඒව ගැන අපිට කිසිම සංවේදීකමක් නැහැ. එතකොට බුද්ධ ශාසනය කියලා කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන සිත හැසිරෙන විදිය මිනිත්තු කීපයක් හෝ විශ්ලේෂණය කරගන්න. ඒ කියන්නේ සිත හැසිරෙන විදිය දකින්න නැති කෙනෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. එතකොට මේ සිත හැසිරෙනකොට සිතේ ස්වභාවයේ කෙබඳු තත්ත්වයක් වුණත් කමක් නැහැ. සිතේ තත්ත්වය මොන වගේ මට්ටමක් වුණත් කමක් නැහැ. බුද්ධ ශාසනය යාව පෙළන්නේ නැහැ. එයාට ගරහන්නේ නැහැ බුද්ධ ශාසනය. ඊතනක අතිශය සරාගී කෙනෙක් කියලා. රාගෙන් හරියට බැටකන කෙනෙක් කියලා. බුද්ධ ශාසනය කියන්නේ බාණ්ඩ ඔයා මොනවා විදිහට තීත්තන්නේ කොච්චර කැතයිද ඔයා හිතන විදිය. කවදාවත් බුද්ධ ශාසනය කියන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? ඔයා දන්නවද ඔයා රාගසිත ඇති වෙන විදිය අන්න හේතුඵල වශයෙන් කියනවා. ඔයාගේ හිතේ ওই රාගසිත ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරය වගේ දුර්වලයි ටිකක්. ওই රාගසිත ඇති වෙච්ච එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. බුදු බලන්න බුද්ධ ශාසනය කොච්චර දියුණුද කියලා. ඔයා දැන් අතිශය රාගෙන් බැටකනවා මිනිහ. එයා එක එළියට ප්‍රකට කරන්න කැමති නෑනේ. අර සංස්කෘතික මිනිස්සෙක්ගේ ඇතුලේ රාගය ඇති වෙනකොට එයා එක එළියට සමහර සංස්කෘතියෙන් තියෙනවා එයා එළියට ප්‍රකට කරනවා. නමුත් අපේ සංස්කෘතියේ තියෙන්නේ ඒකේ අපේ සමහර චිත්තාවික අපි එළියට ප්‍රකට කරන්නේ. ඒක සංස්කෘතික ධාරාවෙන් ලැබිච්ච එකක්. නමුත් බුද්ධ ශාසනයේ ඉස්සරහා එයා ප්‍රකට කරනවා. ඒ කියන්නේ එයා බටේට කිය කියන්නේ නෑ. එයා අවංකව ප්‍රකට කරනවා. දැන් අද නේ අද බරපතල චිත්තාවේග වලින් බැට කනවා ශාන්තුවරුසේ තමයි ඔවුන් ධර්මශාලාවේ අසුන් ගන්නේ. ඉතින් යාගේ ස්වභාවය ප්‍රකට කරන්නේ නැතුව කොහොමද ඉතා තියුණු විසඳුමකට යන්නේ? දැන් බරපතල විදියට රාගයෙන් බැට කනවා නම් ඒ වගේ ශ්‍රාවකයෙකුට කවදාවත් බුද්ධ ශාසනය මේ එරෙහිව මුකුත් කරන්නේ නැහැ. ඒ தත්ත්වය නිවැරදි කර ගැනීම පිණිස විවිධ උපාය මාර්ග පෙන්වනවා. කෙනෝවා දන්නවද රාගසිත ඇති වෙන්නේ කොහොමද කියලා? දන්නේ නැහැ. රාගසිත ඇති වෙන්නේ අරමුණු සුභ වශයෙන් ගන්න කියලා. සුභාරම්මණී කියලා එකට කියන්නේ. අරමුණු සුභ වශයෙන් ගන්නකොට ඔයා තුල අයෝනිසු මනසිකාරය බලවත් නැහැ. ඇතුලේ නුවණින් විමස ගන්න හැකියාව නැත්තම්. ওই දෙක නිසා රාගසිත උපදිනවා. ඔයා දන්නවද ද්වේෂසිත උපදින්නේ කොහොමද කියලා? දන්නේ නැහැ. පටිඝ නිමිත්තයි අයෝනිසු මනසිකාරය තියෙන්නේ. ඔය දෙක තිබ්බම තමයි දේශිත. අන්න ඇති වෙන විදිය කියනවා. ඊට පස්සේ ඇති වෙන විදිය කිව්වත් අනේ හාඳුරණේ එහෙම වුණත් කොහොම ඇති වුණත් මට මම මේකෙන් පිළ ආ එහෙමද. වදාන්නවද ඔය රාගසිත නිසා ඕක අවදානමක් කියලා දානවා. අනාදීනව කියනවා. ආදීනව කියනවා. ඔයා ඔක විදියට දිගට හිතුවොත් එහෙම පනිරේට යන්න පුළුවන්. ඔයා ඔය සිත නඩත්තු කරන සමහර අය ඉන්නවා කම්පියුටර් ගේම් වලට හුරු වෙලා ඉන්නවා. ෆෝන් එක ඕන කොයි වෙලෙත් ගේම් ගහනවා. එතකොට ඒ වයින් ඒකින් කෙනෙක්ව දැන් අපි තුමු මොකක් හරි මේ දැන් කවුරු හරි ප්‍රතිවාදී කෙනාව ඝාතනය කරන එක තමයි ඒ ගේම් එකේ තියෙන්නේ කියලා හිතන්නේ. ඒ පරිගණක ක්‍රීඩාවේ තියෙන්නේ. එතකොට ඒක ප්‍රාණඝාතයක්. නෑ ඒක ප්‍රාණඝාතයක් නෙමෙයි. ප්‍රාණඝාතයක් වෙන්න ප්‍රාණීක් වෙන්න ඕන, ප්‍රාණී නිරුද්ධ වෙන්න ඕන, පණ ඇති සතෙක්ම වෙන්න ඕන. ඔහොම තියෙනවානේ ප්‍රාණඝාත ප්‍රාණ නිරුද්ධ කරන්න සිතක් තියෙන්න ඕන, ප්‍රාණී නිරුද්ධ වෙන්නත් ඕන. ඒකෙන් තමයි ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ. බලන්න කොච්චර විශ්ලේෂණවාදීද කියලා බුද්ධ ශාසනය. එතකොට එහෙමනම් මේ ඒ මට්ටම නම් තියෙන්නේ. එතකොට දැන් පරිගණක ක්‍රීඩාවකදී ඕවා වෙනවද? ඇත්තටම ප්‍රාණීනුත් නෙමෙයි, සැබෑවටම ප්‍රාණී නිරුද්ධ වීමකුත් නෑ. මේ විදිහට ගත්තම ප්‍රාණඝාතයට අදාළ මූලික ආචාර ධර්ම පද්ධතිය නෑනි. පරිගණක ක්‍රීඩාවක ප්‍රාණඝාතයක් කෙරෙන්නේ නෑනි. හැබැයි පරිගණක ක්‍රීඩාවක ප්‍රාණඝාතයක් කෙරෙන්නේ නැති වුණාට ප්‍රාණඝාතය පිළිබඳ සිතුවිලි හිත හුරු වෙන්න පුළුවන්. සිත ඒ විදිහට වැඩ කරන්න පුළුවන්. මේ සිත පුරුදු වෙනවා කියන එක බරපතල. ඒක ප්‍රාණඝාත අකුසලයක් නෙමෙයි, අනාගතේ අකුසල් රැස්වීමට, අකුසල් සිද්ධ වීම පිණිස මහ විශාල ප්‍රතිබලයක් වෙන්න පුළුවන්. අන්න අවදානම කියනවා. ඒකට කියන ආදීනව පබ්බය කියලා. හේතුඵල කියන ආදීනව කියලා. ඊට පස්සේ තව ටිකක් වැඩියෙන් ධර්මයේ දරපු කෙනෙක් නම් ඔයා දන්නවද නිරේ උනත් ඔයා යන්න පුළුවන් මේ විදිහට වැඩ කළොත්, ප්‍රේත ලෝකේ උනත් යන්න පුළුවන් කියලා ඒකේ ආදීනවම කියනවා. ඉතින් මේ වගේ විකල්ප ක්‍රම තමයි බුද්ධ ශාසනෙත. එතකොට ඒත් එයා ඒ බරපතල චිත්තාවේග වලින්ම බැට කරනවා නම් අපි කියනවා එහෙමනම් ඔයා මේක අපි කෙලින්ම වඩමු, වෙන භාවනා ක්‍රමයකින් වඩමු. දැන් උදාහරණයක් සිත වික්ෂිප්තව හැසිරෙනවා, අපි ආනාපාන සති වඩමු. ඒක කොයි වෙලාවෙත් කේන්තියි. සමහර මිනිස්සුන පුපුර පුපුර නින්නේ. එතන එහෙනම් මෛත්‍රී සංයෝග එකක් වඩමු අපි. කොයි වෙලාවෙත් මේ නිකන් මේ කාම ලෝලී ජීවිතයක් ගන්න කමන්නේ අපි අසුභය වගේ එකක් ටිකක් වඩමු. අන්න එහෙම හිත පුරුදු කරනකොට, සිත භාවිතා කරනකොට පින්වත්නි අර බරපතල චිත්තාවේ ගොඩාක් අඩු වෙනවා. ඒ සිත භාවිත දැන් භික්ෂුවක් වුණත් මේ භික්ෂුවගේ ජීවිතයේ තියෙන භාවිතය. ඒ නිසා සමහර චිත්තාවේක හරි ගොඩාක් පාලනය වෙනවා. ගොඩාක් පාලනය වෙනවා. මොකද සිත කියන්නේ, භික්ෂුව කියන්නේ සිත දකින කෙනෙක් නිසා. භික්ෂුත්වය කියන්නේ ආ උපතින් ගෙනාපු එකක් නෙමෙයි. ඔයගොල්ලෝගේ සාමාන්‍ය විදිහට ඉපදිලා සාමාන්‍ය විදිහට ඉස්කෝලේ ගිහින් ඔහොම හිටපු ජීවිතයක් නේ. එකපාර භික්ෂු ජීවිතයට ආවට පස්සේ අර ප්‍රධාන බැඳීම අතහැරලා දාලා වෙනම පරිච්ඡේදයකට යනවනේ. දැන් ඔයගොල්ලෝ සමහරට හිතන්නත් බෑ කොහොමද කරන්නේ කියලා. ඒ වුණාට භික්ෂුවකට තියෙන ආස්වාදේ ඔයාලට නෙමෙයි. ඒ ආස්වාදේ තියෙන ගොඩාක් දේවල් තියෙන නිසා නෙමෙයි. ඒ කියන්නේ ඒ භික්ෂුවට තියෙන සිත සම්බන්ධ විශ්ලේෂණය. එයා සිත හැසිරෙන විදිය දකින්න යට වැඩි වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් තුල සැබෑ ආස්වාදය උපදින්නේ සිත හැසිරෙන රටාව අවබෝධ කරගත්තා. සිත හැසිරෙන විදිය අවබෝධ කරගත්තම යට පේනවා දුක එන විදියක් පේනවා, සැප එන විදියක් පේනවා. ඒ වගේම දුක යන විදියක් පේනවා, සැප යන විදියක් පේනවා. එන යන දෙකම පේනවා. දැන් ඔයාලට එන යන ඒවා පේන්නේ නැහැනේ. ඔයාලා එන එක විතරක් බලාගෙන ඉන්නවා. ඒකනේ මිනිස්සු උපදිනකොට හරි ආස්වාදජනක අවස්ථාවක් කියලා හිතන්නේ. එතකොට ඒක ආස්වාදජනක අවස්ථාවක් විදිහට තිතාන හිටියට ඕගොල්ලෝ මරණයේදී තා ප්‍රකම්පණයක් ඕගොල්ලන්ගේ ඇතුලේ වෙනවා. ඉතින් අර බුද්ධ ශාසනය එහෙම නැහැ. මේ යාම් වීම සහ ඇතිවීම නැතිවීම, හට ගැනීම නිරුද්ධ වීම, සමුදය නිරුද්ධ වීම, ඉපදීම් බිඳීම් පිළිබඳ මේක සිතේ ස්වභාවය නේද කියලා සිත දකිමින් දකිමින් වාසය කරනවා. ඒ සිත දකිමින් දකිමින් වාසය කරනකොට ඒ වාසය කරන කෙනාට පින්වත්නි මේ සිතේ ප්‍රවාහය පේන්න ගන්නවා. සිතේ ප්‍රවාහය පේනකොට ලෝකෙම වැටුණත් එයා අඬන්නේ. ඊගෙන සිත අවබෝධ කරපු කෙනෙක් ඉන්නව නේද? ඒ සිත අවබෝධ කරපු කෙනා ලෝකෙම වැටුණත් එයා තුල අඬවැටීමක් නැහැ. ඒ සිත අවබෝධ කිරීමෙන් තමයි සැබෑ ඉවසීම තමා තුල ඉන්නේ. සැබෑ සංවරය ඉන්නේ. අපි හිතන්නේ සංවරය ඉන්නේ තිල් ගත්තාම කියලා නේ. සංවරය ඉන්නේ සිල් ගත්තාම නෙමෙයි. සංවරය ඉන්නේ සිතේ ස්වභාවය අවබෝධ කළාම. සිතේ ස්වභාවය අවබෝධ කළාම පින්වත්නි පුදුම සංවරයක් ඉන්නේ. ඉතින් සිතේ ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ මේ ඉතින් ඒ අවබෝධ කරගත්ත කෙනා තුළ දුක ගලන්නේ නෑ. මහා අයිය හිතක් ඉන්නේ ධර්මයේ. එතකොට ජීවිතේ අපි අත්දකින පසුගාමී අත්දැකීම් තියෙන්නේ පසුගාමී අත්දැකීම් ඇතුලේ අයිය හිතක් එනවා. ඒ කියන්නේ ලෝකේ මත විශ්වාසය තියන්නේ නැති මට්ටමක ඇතුලේ තමයි අයිය හිතක් ඉන්නේ. ඔයාල ලෝකේ මත විශ්වාසය තියලා එයත් ඕන මෙයත් ඕන අම්මත් ඕන තාත්තත් ඕන දුවත් ඕන පුතත් ඕන කියලා හිතානින්නව නේද? ඒ කියන්නේ එළිය ලෝකේ මත විශ්වාසය තියලා එළිය ලෝකේ නැතුව බෑ වගේ එකක් තියෙන, ඒක ඇතුළේ විතරයි දුක කලක්. ඒ කියන්නේ ඔබගේ පැවැත්මට එළිය ලෝකයක් ඕනේ නැහැ. ඔබේ පැවැත්මට ලෝකයක් ඕනේ. ඒ වගේම ලෝකේ පැවැත්මට ඔබ ඕනත් නැහැ. ඔය ලෝකයත් එක ගත්තාම ඔබ ඔබ පින්වත්නි බොහොම ඔබ ගණනය කරගන්නවත් බෑ ලෝකෙත් එක ගත්තාම. ඔබ ඉතින් ඔබගේ මවාගත්ත ලෝකයක් ඇතුළේ ඔබ තියෙන ආත්ම දෘෂ්ටියක්. මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම අර. ඔකට අපි කියන්නේ ඇඳ ගන්නවා කියලා. අපි ඉතින් ඇඳගෙන ඉන්නවා. හරිද? ඒ ඇඳගත් එක ඇතුළේ ආයේ පොඩි තල්ලුවයි දෙන්න ඕන මුරුංගත් එකකින් යාම වාඩි වෙන්නේ. ලංකාවේ උපාසකම්මලෙම ලේසියෙන් වාඩි කරවන්න පුළුවන්. පොඩි තල්ලුවක් දෙන්න ඕන. එයාගින් ඒකනේ ලංකාවේ මිනිස්සු හරි වර්ණනාවෙන් ලේසියෙන් අල්ලන්න පුළුවන්. පොඩ්ඩයි වර්ණනා කරන්න ඕන. කන කරත් ගෙනත් දෙයි. ආ මේකත් ගන්න කියලා. ලංකාවේ උපාසකම්මල එහෙමයි. ඒ පින්වත්නි කිසිම වර්ණනාවකට හසු නොවන මට්ටමේ උපේක්ෂාවක් තියාගන්න. ඒක ඔයගොල්ලන්ගේ සාක්කුවටත් හොඳයි. හරි මැදහත් සිතින් ඉන්න. ඒ මැදහත් සිතින් ධර්මයේ දරන්නේ. ඒක හරි ලස්සන දෙයක් පින්වත්. මේ ධර්මයේ දැරීම කියලා කියන්නේ මහා පුදුමාකාර ලස්සන දෙයක්. ධර්මයේ දරනවා කියන එක. ඒක හරි අසිරිමත් දෙයක් පින්වත්. ඒ නිසා ඔයාලගේ ජීවිතය ඇතුළේ පුළුවන් තරම් ධර්මයේ දරන්න. එතකොට මේ ධර්මයේ දරන්න තමයි ලෝකෙ මත විශ්වාසය තියන්න නැතුව මහ පුදුම හයිය හිතක් කියනවා. ඉතින් ලෝකෙ මත විශ්වාසය තියන්න නැති වුණාට පස්සේ පුදුම මේ පුදුම විශ්ලේෂී කුසලතාවයක්, ප්‍රඥාවෙන් විමසා බලන්න පුළුවන් හැකියාවක්, ඥාන සම්ප්‍රයුක්තව ලෝකේ දකින්න පුළුවන් හැකියාවක්, මේ මොහොතේ ලස්සනට එකතු වෙන්න පුළුවන් හැකියාවක්. දැන් බලන්න අපි මේ මොහොතේ ලස්සනට එකතු වෙලා ඉන්නේ. දැන් මේ එකනිකව මං අඳුරන්නේ කවුරුත් දන්නේ. ඒ වුණාට දැන් බලන්න ඉස්සල්ලා බණක් ඉවරලා මම මේ බණක් කියනවානේ. සාමාන්‍ය කෙනෙක් නම් මේක අතහැරලා දාන. ඇයි? මේ බණ කියනකොට අපිට කිසි අදහසක් නැහැ නේද? ඔයාලා මොනවද පිරිකරගෙන ආවේ දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඕන බණ කියන්න කලින් කියලා. එහෙම ඒවා නැහැ නේ අපි. එහෙම එකක් නැහැ. ඒ පිරිකර අනුව බණ තීරණය කරන්නේ නැහැ නේ අපි. සමහර මිනිස්සු තායින් එහෙම තීරණය කරනවා කියලා. එහෙම බණ තීරණය කරන්නේ නැහැ සම්බන් කැට දෙකක් නම් විනාඩි 10ක්. එහෙම බණ තීරණය කරන්නේ නැහැ. තව කිරිබිටි පැකට් එකක් නම් තව විනාඩි 20ක් විතර බණ කියනවා. එහෙම එකක් නැහැ. පිරිකර ගිනාවත් අපිට ජීවිතේ නම් ඔය පිරිකර කියන එක වටින්නේම නැහැ. අපිට ඒකට වටිනාකමක් දෙන්න ඉතින් මොකටද ඉතින් එහෙම හම්බ වුණා කියලා කොහෙද කියන්නේ ඔය? මේ හැමදාම එහෙම හම්බ වෙනවනේ. හැමදාම හම්බ වෙනවා. ඔක හැමදාම හම්බුනම මම කරදරයක් නේ. පින්වත්නි මේ සමහර අය හිතානිනෝ ඒවා ලැබීම් පිණිස මේ ධර්මී කියන්නේ ඔබවහන්සේ ලැබෙනවනේ ඉතින් ඔබවහන්සේ ලැබෙන නිසානේ එහෙම එකක් නේ. අවස්ථාවට කතා කරනවා. ඇයි මේ අවස්ථාව ආයි කවදාවත් එන්නේ නැන්නේ? මේ අවස්ථාව නිරුද්ධ වෙලා. දැන් බණ පටන් ගත්ත වෙලාවට ආයේ කවදාවත් අපිට එකතු වෙන්න බෑනේ. ඉතින් ඇයි අපි කෝන්තරයක් තියන්නේ? ඇයි ගැටුම්කාරීව ඉන්නේ? ඇයි යමනාපකාරීව ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ? දැන් මට දානෙට වඩින්න තියෙනවා. ඒ වුණා මම දානෙට වඩින්න කලින් මේ බණ ඉවර කරලායි වඩින්නේ. දානෙ වළඳන් ඊට පස්සේ. දැන් කොහොමද දානෙට යන්නේ? මොකද්ද ගම් කරන්නේ කියලා ඒව නැහැ. ඒක ඒ වෙලාවට බලාගමු. ඒ කියන්නේ මේ අවස්ථාව ආයේ කවදාවත් හැම වෙලාවකම හිතන්නකෝ මේ වෙලාව ආයේ කවදාවත් ඉන්නේ නැහැ කියලා. එහෙම හිතපු ගම මේ වෙලාව හරිම රසවත් වෙලාව. හැම වෙලාවක මිනිස්සු ආස්වාදයේ අනාගතේ බලන් හිතාගෙන ඉන්න ලංකාවේ මිනිස්සු සුඛ ආස්වාදයේ අනාගතේ ලැබේවායි ඔවුන් ප්‍රාර්ථනා කරමින් මේ මොහොතේ ඉතා දුක්ඛදායක අත්දැකීම් පරාසයකට එකතු වී සෝසුසුම් සමග ජීවිතය ගෙවන. ඒ හැම සෝසුසුමක් ඇතුළේම අනාගත සුභසිද්ධියක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ඒකට ආයෙත් කියන්න වෙන අනාගත සුභසිද්ධිය මරණයත් එක්කයි ඔබට හම්බ වෙන්නේ. දැන් අපි බණ පටන් ගන්නකොට ඇති වෙච්ච ආස්වාද, ඒ කියන්නේ ඒ වෙලාවේ අත්දැකීම් ආයේ කවදාවත් එන්නේ නැහැ. ඒ මොහොතට ආ යන්න, ඒ කියන්නේ මේ ලෝකේ නිවි නිවි යන එකක්, බිඳිමින් යන එකක් නිතිය. ඒ බිඳෙන බව අවබෝධ කරගත්තට පස්සේ, සිතේ ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ ඉතින් දුක කියලා එකක් ඉන්නේ. ලෝකේ මත විශ්වාසය තියෙන එක නවත්තලා දාපු දවසට තමයි ඔබ සැබෑවටම ආස්වාදයට පත් වෙන්නේ. ඔබේ ලොකු ධාරිතාවයකට, ඔබේ මනස විවෘතන අපේ පුංචි ධාරිතාවයයි තියෙන්නේ. ඒකෙන් ලෝකෙ මත විශ්වාස නොකරපු දවසට තමයි ඕගොල්ලන්ට මහ පුදුම හයිය ඇතුළාන්තයක්. ලංකාවේ මිනිසුන්ට හයිය ඇතුළාන්තයක් නැත්තේ යන් ලෝකෙ මත බරපතල විශ්වාසයක් රඳවලා. ලෝකෙ ඕගොල්ලෝ කව කොයි වෙලාවක හරි අපේක්ෂා බංගත්වයට ගියොත් කරුණා කළ ධර්මී පැත්තට. ඒ අපේක්ෂා බංගත්වය කියන්නේ ධර්මයේ සෝතාපන්න වීමේ දොර හැරෙන පොටක් ඒක. අපේක්ෂා බංගත්වයට යනකොට නිකන් දැන් පෞද්ගල දැක්කනේ අපි මිනිසුන්ට මොකාකාරී වෙච්ච ගම මොකද කරන්නේ? මේ ඉහළ රාජ්‍ය නිලධාරී එක්කුණ හරයක් කපා ගන්නවා. එක්ක මොනවාරි බෙහෙත් පෙති ටිකක් බීලා කාමරේ දොර වහ ගන්නවා. පින්වත් නී ඕ ඉහළ රාජ්‍ය නිලධාරීන් වශයෙන් හිටපොයි ඔන්න කරලා තියෙන දේ. ඒගොල්ලන්ගේ චර්යාව කොහොමද? එහෙමනම් අපිට තේරෙනවා මේ ලෝකේ උගත්තුන්ට හයිය හිතක් කියලා එකක් නැහැ. ඒක ධර්මයෙන් හැදින්. ලෝකෙ මත විශ්වාසය තියන්න නැතුව ඉන්නකො. ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නු. මොනවා වුණත් ඔච්චර තමයි. ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න බැරිද? පුළුවන්. සම්පූර්ණ උඩු යටිකුරු වෙන්න බැරිද ලෝකෙ? පුළුවන්. ඇයි? අනාත්ම ලෝකයක්, අනිත්‍ය වී යන ලෝකයක්, තමන්ගේ වසඟේ පවත්වන්න. ඉතින් මේ විදිහට බලන්නකෝ, ජීවිතේක අසාර්ථක නෑ, විවාහය අසාර්ථක නෑ, පෞල් ජීවිතය අසාර්ථක නෑ. විවාහ වෙච්ච ගමන් හිතන්නකෝ, අපෝයි මම මට කලින් මේ මිනිස්සේ අදරෑ මැරිලයි දන්නේ නැහැ කියලා හිතන්නකෝ. අසංකරණ ගමන් එරෑට මලත් අනේ කමන්නේ, පහු වෙනතර ආයෙත් වෙන කතාවකට එකතු වෙන්න පුළුවන්. එයාට ඒක දැනින්නේ මා සාපයක් නේ මට උනේ, එහෙම නෑ. ලෝකේ සාපලත් දේවල් නෑ. ලෝකේ ස්වභාවික රිද්මයක් පවතිනවා. ඒ රිද්මයට එකතු වෙනවා අර වෙන කරන්න දෙයක් නෑ. පිරුණම් පානකම් මේ අභාග්‍ය සම්පන්න රිද්මයක් ඇතුළේ අපිට වාසය කරන්න වෙලා ඉච්චරයි. ලෝකෙට සාප කරන කෙනෙක් වෙන්න එපා. ලෝකෙට සාප කරපු ගමන් එයා බලන්නේ ලෝකයට එරෙහි වර්ගල කරන්න. කවදාවත් ලෝකෙ අර්ගල කරුවෙක් වෙන්න එපා. ලෝකේ කිසි අර්ගල කරුවෙක් වෙන්න එපා. තමන්ගේම අභ්‍යන්තරයේ බරපතලම අර්ගලය, කෙලෙස් සහගත අර්ගලයේ බව දකින්න පින්වත්. කෙලෙස් සහගතකම වනාහි ලොව භයානකම අරගලයේ බව දකින්න. බාහිර අරගලයක් ඇති බව නම් හිතන්න එපා. බාහිර මේ ලෝකේ එක රිද්මයකට ගලාගෙන යනවා. ඉතින් ඒක රිද්මය ඇතුලේ පවතින විශේෂ දෙයක් තමයි නානත්ත කායේ නානත්ත සංඥා. අපි ඉන්න මට්ටම සංඥා නානත්තේ සහ කාය නානත්තේ. ඒ නිසා මේ නානත්තේට ගරු කරන්න. මං වගේ අපේ අම්මා හිතයි කියලා හිතන්න එපා. යා හිතන්නේ යා හිතන විදියට. මා අම්මලත් හිතන්න එපා මං වගේ අපි දරුවෝ හිතන්න ඕන කියලා. එයාලගේ හිත හැදිලා තියෙන්නේ පෙර කර්ම හේතුඵල දහම ඇතුලේ. ඉතින් අම්මා හිතුවට වැඩක් නෑ මං වගේ අපේ දරුවෝ හිතන්න ඕන. දරුවෝ හිතුවට වැඩ නෑ. ඇයි අපේ අම්මලට අපි වගේ හිතන්න බැරි? හිතන්න බැරි. මේ ලෝකයේ ස්වභාවික රිද්මය වනාහි සංඥා නානත්වයක්. සංඥා නානත්වය ලෝකයේ මේ කාම භූමිය ඒකත්වයකින් යුක්ත තැනක් නෙමෙයි. දෙනී නානත්වයට ගරු කරන්න ඕන. ඒ නානත්වය දැකලා ඔයගොල්ලෝ හිතන්න අනේ බුදුරජාණන් වහන්සේ අදාළක කොච්චර ඇත්තද? මෙයා මං විදියට හිතන්න කියලා කිව්වට මේ මිනිහා කවදාවත් මං වගේ හිතන්නේ නෑ නේද? හිතන්න. බිරිඳ දිහා එහෙම බලන්න. එහෙම බලලා එතකොට මැරේනකන් ඊගෙදර ඉන්න පුළුවන්. දැන් බලන්නකෝ අද විවාහ වුණාට පස්සේ මාසෙන් දෙකකින් අනිත් පැත්තට හැරිලා එනවා. ලොකුවට ණය වෙලා වෙඩින් එක ගන්නවා. තුන් මාසයක් යනකොට ආන්න අනිත් පැත්තට හැරිලා එනවා. ඇයි? මේ නානත්වය සහ එයාගේ අර පරිකල්පීය ශක්තිය එයා තුළ නෑ. ඒක එයා කියනවා මෙයා මෙහෙම වැරදි කළා, මේවා කළා, මං දන්නේ නෑ විවාහ වෙනකොට. ඉතින් පින්වත්නි, ඔයා ගැනවත් දන්නේ නැතු ඔයා කොහොමද ලෝකේ ගැන දැනගන්නේ? ඒ කියන්නේ ඔබට ඔබව ගැන දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි තමන්ගේ සිත හැසිරෙන විදිය, තමන්ගේ ගත හැසිරෙන විදිය, තමන්ගේ වේදනාව වැඩ කරන විදිය, තමන්ගේ සිතට සිතුවිලි ගලන විදිය. එක එක විදියට ගලන්නේ සිතුවිලි. ඒ සිතුවිලි ගන්න විදිය චිත්තානුපස්සනාවෙන් අවබෝධ කරනවා. තමන්ගේ වින්දනයේ හැසිරෙන විදිය, ඒ අරමුණු මත වින්දනයේ හැසිරෙන විදිය, ඒ වින්දනයේ උපදින විදිය වේදනානුපස්සනාවෙන් අවබෝධ කරනවා. තමන්ගේ සිතේ උපදින ධර්මයන්ගේ හැඩය ධම්මානුපස්සනාවෙන් අවබෝධ කරනවා. තමන්ගේ ගතේ ස්වභාවය, තමන්ගේ මේ කයේ ස්වභාවය, කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා අදෝ කේසමත්තක තච පරියන්තං නානප්පකාරං අසුචිනෝ කිය කියෝ තියෙන්නේ ධර්මී බලන්න කියලා. උද්දම් පාද තල අදෝ කේස මත්තක තච පරි පාදාන්තේ ඉඳලා කේසාන්තේ දක්වා මේ අන්තර් කෑලි ටික කොයි විදියටද වැඩ කරන්න කියලා ඇස් දෙක පියාගෙන බලාගෙන ඉන්නවා. එතකොට පේනවා හටගෙන ඒවා පරණ වෙන්න දිරනවා කියලා පේන්න ගන්න. ඒ ඉපදිලා බිඳිලා යනකොට දිරලා යනවා කියලා පේනවා. ඒක එන්න එන්න දිරන බව පේනවා. එතකොට එයා හොඳ කාලයක් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි හොඳ කාලයක් බලාපොරොත්තු වෙනවනේ. ඔව්, යා හොඳ කාලයක් බලාපොරොත්තු වෙනවා. බලනවා මේ પરම්පරා දිරීමක් නිතින්. උද්දම් පාද තලා අතෝ කේස මත්තක තච පරියන්තං නානප්පකාරං අසුචිනෝ. මේ නානප්පකාර කොටස් ඉම්ම සමුට්ටානාබාධා, සෙම කිපුනාම ලෙඩ වෙන කෑලි, වාත සමුට්ටානාබාධා, වාතේ කිපුනාම ලෙඩ වෙන කෑලි, පිත්ත සමුට්ටානාබාධා, පිත් රෝග නිසා ලෙඩ වෙන කෑලි, ඕපක්කමික ආබාධා, මේ ඇට සැකිල්ලේම වැරදි උපක්‍රම නිසා බැරදිවට නිදාගත්තාම අතේ අමාරු වෙනවා, බෙල්ලේ අමාරු වෙනවා, දවස් ගණන් තියෙනවා. ඕවා මේ කර්මී නිමි. අල් බලන්නකෝ මම පුදුම කර්ම යන්නේ කරලා තියෙන මේ බෙල්ල අමාරුවක් තියෙනවා. ඒ ආ වැරදිවට නිදාගෙන යා ඊරේ මේ ඒක යාගේ මේ සිහිනුවන් නැතිකමට වැරදි වචන නිදාගත් එක නිසා වෙච්ච ලොකු අවුලක්. ඒක ඕපක්කමික ආබාධ. ඒවා කම්ම විපාකජ ආබාධම නෙමෙයි. ඔය වගේ ඉතින් බලන්නකෝ එක එක විදියට බල බලා තමයි ශ්‍රාවකයා දකින්නේ. ඒවා ඇතුලේ කර්මී හැසිරීමක් නැතුවම නෙමෙයි. කර්මී හිව නැල්ලත් ඔය හැම තැනකම වැදිලායි තියෙන්නේ. මේ විදියට පවතින ජීවිතය තියෙන ජීවිතේ මත විශ්වාසය තියන්නේ නැතුව, ලෝකේ මත විශ්වාසය තියන්නේ නැතුව ජීවිතය අවිශ්වාසවන්ත කටයුතුයි කියලා දැකගම ධර්මයේ දිහා බලන්න. පුදුම සැහැල්ලුවක් සහ ධර්මයේ පුදුම විදියට දරන්න පුළුවන්. ජීවිතය අපේක්ෂා බංගත්වයට ගියාට පස්සේ ඇති වෙනව පුදුම හයිය හිතක් ධර්මයක් තිබ්බෝ. දැන් බලනකෝ ඒ කාලේ මේ කුණ්ඩලකේසි කියලා තරුණිය ලස්සන කෙනෙක්. එයාගේ එයාව රකින්න ඕනවට ගෙදරයි කිව්වා අපේ දුව විවාහ කරලා දෙන්න බෑ ආවට ගියාට මේ කියලා පරිස්සම් කළා. එක ළමයි කිටියම් පරිස්සම් කරනවා. එතකොට මේ පරිස්සම් කළා. ඉතින් ඕනෑවට වඩා පරිස්සම් කරන්න එපා. කොහොමද පරිස්සම් කරන්නේ? ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට පරිස්සම් වගේ ගෙදර ඉන්නවා. හරි පරිස්සම් වෙලා වගේ පරිස්සමට හිටියට ඔය කවුරුවත් පරිස්සම් වෙලා නැහැ. ඒගොල්ලොන්ගේ ජීවිත ඇතුලේ කාටවත් නොකියපු රහස් සාකච්ඡා ගොඩාක් තියෙනවා. අම්මලාගෙත් එහෙමයි, දරුවන්ගෙත් එහෙමයි, තාත්තලාගෙත් එහෙමයි, පැවිද්දොන්ගෙත් එහෙමයි. රහස් සාකච්ඡා ජීවිත ඇතුලේ හැංගිලා ගොඩාක් තියෙනවා. අර සංස්කෘතික ධාරාවේ තියෙන සම්බාධක නිසා එළියට නිරූපණය කරන්නේ නැහැ. ඒවා ඔන්නෑ එළියට කියන්නේ. නමුත් රහස් සාකච්ඡා නැති මිනිස්සු ලෝකේ හොයන්න එපා. ඒ නිසා ලෝකෙ මත වැඩි විශ්වාස තියන්න එපා. අවිශ්වාසවන්ත කටයුතු ලෝකයක් බව දකින්න, ඒ අවිශ්වාසවන්ත කටයුතුකමත් එක්ක ජීවත් වෙන්න. ඒ එම ජීවත් වෙනකොට ඒක හරි පහසුයි. දැන් බලන්න යා ඊට පස්සේ බැරි වෙලා හොන්න මේ අර පාරේ මේ මරන්න ගිනින මිනිහෙක් දැකලා කිව්වා මට කොහොම හරි විවාහ වෙන්න ඕන කියලා. බැරිම තැන යා අන්තිමට මේ හොරා මෙයා බලන්න මේ හොරාට මේ හොරකම අතාරින්න බෑනේ. මෙයාගේ හිමීට අර කනක අයියා මේ පේනවා අද දියමන්ති මාලයක් දාගෙන ඉන්නවා හෙට දින එක. එච්චර ධනවත්. බැලුවා මේ ටික සුද්ධ කරගෙන යන එක තමයි මං කරන්න ඕනේ කියලා. හොරාගේ අර හොර ගතිය එනවනේ. එමීට අර යාළගේ තියෙන ධනේ වැඩිකමට අර මරන්න ගිනියපු විනිහ පිටපාරින් රාජපුරුෂය අල්ලලා සල්ලි දීලා එමීට ගෙන්න ගත්තා. එහෙනම් ඉදත් අද වගේම වෙලා. එමීට පිටපාරින් ගෙන්න ගත්තා. ඉතින් පිටපාරින් ගෙන්නගෙන ඉවරලා මේ වෙන කෙනෙක් මරන්න කිව්වා. ඇයිද මේ දුව විශාල මේ කෑ ගහනවා බඩු පොළොවේ ගහනවා එයා මොන කියලා. අන්තිමට බැලුවා මේ හොරා බැලුවා හොඳම දේ තමයි මේ කාන්තාව ඉතින් ලස්සන උනා මට කොහෙ වැඩක් නැහැ මේ අවසුද්ධ කරගෙන යනවා කියලා. අන්තිමටම මේ තරුණිය එයාගේ මුළු ජීවිතේම දෙදරලා ගින් ආදරේ නිසා කඩා වැටිලා ජීවිතේ. මේ සෙනෙහස කියන්නේ ප්‍රෝඩාවක්ම කියලා හිතලා එහෙමනේ කුන්දලකේසි යන්නේ ධර්මී පැත්තට. සාරිපුත්ත මහරහිට මම පරිබ්‍රාජක ආරාමයට ගිහින් වාද කරන්න ඉගෙන ගන්නවා. ජීවිතේ එපා වෙලා අපේක්ෂා බංගත්වයට ගිහින් සාරිපුත්තයන් වහන්සේ එක්ක වාද කරලා වාදයෙන් පැටළුණොත් මම ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙනවා කියලා සාරිපුත්තහරු එක වාදි කියන්නේ දක්ෂව. ඒ කියන්නේ බලන්න යාගේ සම්පූර්ණ මනස අවදි වුණේ අපේක්ෂා බංගත්වයත් එක්ක. ඒ නිසා පින්වත්නි ඔබ අවදි වෙන්න. ඒ අවදි වුණු ජීවිතයකට එකතු වෙන්න ඔබ හැම දිනාටම මේ හෝරාවක ධර්ම දේශනා උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ජනක මහත්මා, අරුන්දති මහත්මිය, ජීවක සිලුනි තුලනී කියන පින්වත් දරුවන් ප්‍රධාන පින්තුන් දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. ජූනි මාසයේ 12 වන දිනට එදින ජානක අරුන්දති කියන පින්වත් දෙදෙනාගේ 28 වන විවාහ සංවත්සරයේ නිමිත්තෙන් නිදේශනාවට දායකත්වයේගෙන කටයුතු කොට තිබෙනවා. මේ ජනක මහත්මාටත් අරුන්දති මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු උපකාර වේවායි ප්‍රාර්ථනා කරමි. නිහාල් අමරදාස අල්විස්වීරක්කොඩි මහත්මා ප්‍රමුඛ පරම්පරාගත ඥාතීන්ටත්, ඒ වගේම ෆිලීෂියා බියට්‍රස් ඒ මහත්මිය ඇතුළු පිනුතුන් සියලු දෙනාටත්, උපුලි කුමාරසිංහ අපොන්සු මහත්මිය සහ ජගත් කුමාරසිංහ මහත්මා ප්‍රමුඛ පරම්පරාගත ඥාතීන්ටත්, නාලක විපුලතිස්ස අල්විස් වීරක්කොඩි කියන මහත්මා ප්‍රධාන සංසාරගත ඥාතීන්ටත් අනුමෝදන් කොට තිබෙනවා. ඒ වගේම ධම්මී ගංගේවත්ත වීරක්කොඩි මහත්මියට, වැලින්ද මිස්ස කල්විස් වීරක්කොඩි මහත්මා ප්‍රධාන, චන්ද්‍රලතා ලුයිස් මහත්මිය ප්‍රධාන සියලු ඥාතීන්ට අනුමෝදනා කොට තිබෙනවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිතේ සුවපත් වේවා, සාංසාරික ජීවිතේ සුවපත් වේවා, ඒ පිනතුන්ගේ ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා, සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්න මේ කුසල් බලවත් වේවායි අදිෂ්ඨාන කරනවා. ධර්මශ්‍රවණීට රැස්ුණා වූ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. පුණ්‍යසිරි සහ සෝමාවතී අපොන්සු කියන දෙපළ ප්‍රමුඛ ඥාතීන්ටත්, චන්ද්‍රලතා ජයවිර මහත්මිය, ප්‍රේමරත් මහත්මා ප්‍රමුඛ ඥාතීන්, ගාමිණී මහත්මා සහ කාන්ති විරක්කොඩි කියන දෙපළ ප්‍රමුඛ ඥාතීන්, අශෝකා සහ චිත්‍රා විරක්කොඩි දෙපළ ප්‍රධාන පිනතුන්, පද්මා විරක්කොඩි මහත්මිය, ප්‍රේමලාල් මහත්මා, දයාද සිල්වා මහත්මා ප්‍රධාන පිනතුන්, උපාලියල් විස් මහත්මා, සරත් ගුණවික්‍රම සහ රූපා අමරසිංහ කියන දෙපළටත්, සම්බන්ධුණු සියලු දෙනාටත්, ධර්මශ්‍රවණය සඳහා රැස්ුණා වූ සියලු දෙනාටත්, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. ජානක මහත්මා, අරුන්ධති මහත්මිය ප්‍රධාන, පින්වත් දරුවන් ඇතුළු ධර්මශ්‍රවණය රැස්ුණා වූ සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සතරවරන් රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.